Honorable Rauf Hakim, you have eight minutes.
Bismillah ar-Rahman ar-Rahim. Mr. Madam Presiding Member, the Chief Chief Government Whip read out a list of occasions on which the same matter has been discussed in this House. During the past 5 years, umpteen number of times we have had detailed debate on the subject of the Easter Sunday attacks and the causes that led to the attack and the failure as far as the intelligence network in this country. Principally, I would like to initially point out some of the headlines in the papers yesterday and today. Now, your party leader, Madam Presiding Member, says that in his debate, in his contribution to the debate, in Tamil paper I read, Uyitha Nayiru Kundu Vadippu, Kootaha Inayindu Nadathiya Thakkudala, Thakkudal Tharihalukkum, Thakkudai Thadukka Thavariyavarilukkum, Thodar Hullada. This is your party leader, Honorable Anuradha Dishanayake. Then, there is also another caption in the Veerakesari. Cardinal in Kutrachate, Mutrum Mulumayahan Raharikrain, Munna Janadivari, Gotabaya, Suya Balakamalita, Arike. Ide Madri, we can go on reading like this. Then there is also this issue, which I would like to refer to. In Ireland on the 23rd April, Shangri-La Hotel in Easter Sunday mystery, SJB demands to know who occupied rooms 616 and 623 while Zaharan was on the 6th floor. This is a very explosive expose that has been brought out by our colleague, the former MP Mujibur Rahman, in a press interview. Then we have the comment by Honorable Gaman Pillar, who says, Easter Sunday attacks debate, opposition divided over critique of SIS. Gaman Pillar wants PSC on sensitive intelligence. Now, I would like to start from there. Now, we are pointing fingers at each other without looking at the root causes to the problem. Basically, it is widely accepted there are gaps in the investigations. I have pointed out of several such gaps. Madam Presiding Member, your own party leader in his speech pointed it out this time and several times before. You perhaps also have spoken about this. So is Mr. Sajit Premadasa in his later speech also. He pointed out various issues regarding which there needs to be a further investigation. But what is the government response regarding this? What is the government response? The Minister in Charge for Law and Order says, we have completed investigations, we have filed charges against so many people, 20-odd people, there are charges pending before the High Courts. Then the Attorney General Department also says, we have filed charges and cases are pending. That's not the issue. Since all these new matters have come to be exposed, there is a necessity for a further investigation. This whole thing has shaken up the entire criminal justice system of this country, entire law and order machinery. Our intelligence network is under suspicion. There is a question whether there was a rogue group within the intelligence network who assisted the terrorists. Now, on top of it, the previous speaker also had been trying to, through innuendo, trying to point out various things, because he also stands accused of some allegations, because one of his party men, who has now taken refuge abroad, had also, by an affidavit to the UN Human Rights Council, had come out with some another set of startling revelations. So in the background, what is necessary is to have a proper further investigation into all these new issues that have now cropped up, so that we can allay the fears. Now I'll come to what Mr. Gamanpilla says. He's a little upset that we are questioning our own state intelligence security network, the SIS. Now I think he's perhaps referring to this allegation about this so-called Tripoli gang. Now this is a famous issue about the Tripoli gang and their operations. There are some members against whom there is the allegation about being involved in summary killings for political purposes using this Tripoli gang. Now this is a very serious allegation hanging over the head of our own intelligence network. Right? I remember our current president, Ranil Wickremesinghe himself, questioned about the Tripoli gang in this house when he was in the opposition. Or perhaps he was in the government, I can't remember when it was. Right? Because we have been part of his government earlier. That's no secret. So this is the issue. Now do we have lack of confidence in our own intelligence network? What I would say,
honorable member, you have two more minutes.
Yeah. Now let me say this. Now look at this headline: Iranian president's visit. Sri Lanka withstands Western pressure. Right? Tight security for Iranian president visit to Sri Lanka. Right? Katunayaka Colombo Expressway closed from 2 p.m. to 3 p.m. I was personally witnessing how the security was provided. It was so tight-knit, I don't think even a fly could have crept through. From Katunayaka to Colombo, wherever he went in Colombo, I went to the opening in Umawaya, close to Alla. There too, from Alla to through Vellavaya up to Mattala Airport, every 50 meters there were policemen blocking every entry to the road. Watertight security was provided for a VVIP visitor, the Iranian president. Because such was the issue. Because there is this burning problem in the Middle East. There are enemies targeting him. It's our responsibility as a host country to provide the security. But wonderful security network was provided. The entire visit went without an incident. Similarly, way back in 2019, when this Easter Sunday attack took place, right? We had the intelligence information from Indian intelligence on the 4th of December. 7th of December, Indian Secretary of Defense came here. Security was provided. He never had any issues. Right? So such was the confidence in our intelligence network and our security establishment. But what went wrong? This is the problem. So there are so many issues to be resolved. So that is why I am suggesting, as a parliament, let us now stop pointing fingers at each other, but look at ways in which we can resolve this issue. First of all, there must be a fresh investigation. There must be commissions appointed to go into the new evidence that has surfaced. In added to that, I suggest that we must have...
Honourable Member, please wind up.
Yes, Madam Presiding Member. I am concluding. As far as intelligence is concerned, Parliament must be taken into confidence. We must appoint an oversight committee led by party leaders, both from government and opposition. Intelligence briefings must be given to Parliament for party leaders or very senior members. Right? I am part of the National Security Oversight Committee. Periodically we discuss this issue, but we must have a permanent committee to oversee and have an oversight committee over intelligence in this country. You must take the opposition into confidence. This should not be the exclusive preserve of the executive alone.
Honourable Member,
that
please wind up.
That must change. It is only when it is an exclusive preserve of the executive that sometimes executive can manipulate for political purposes the intelligence network. That is what has happened. That is what Cardinal is also suspecting. That is what the Christian community is suspecting. That is what the Muslim community that has been traumatized as also victims in this, that we are also suspecting. The one last point, Madam Presiding Member. The JVP also was resorting to some sort of terrorism way back, right? But then they are still celebrating. They are dead. Il Mahaviruddhine, you all celebrate. LTTE also had a political objective, right? They are also celebrating Mahavirathinam, right? But does the Muslim community celebrate Zahran and his colleagues? They are terrorists. We agree. We don't celebrate them. We didn't have a political objective.
Honourable right? Member, please.
So there was a hidden political agenda by somebody else. That's the issue. So that has to be looked into. A proper inquiry has to be conducted. And Attorney General's Department and the Police Department must stop saying that the chapter is closed. Because there are new evidence that needs to be examined and truth has to be brought out. Thank you very much.
Thank you, Garu D. Veerasingha Mantrithuma. But Vinadi Namayaka Kalayak Tiyanawa.
Mulasanaruda Garu Mantrithumiyagini, Avasarai. Ada dinedi, iye dinedit, ada dinedit, viyadeyata ganena Pasku Pahare sambandhin viyadeyata adahas dakkimata avasthawak labima gana mama satuta patwenawa. ඒ වගේම කනගාටු වෙනවා මන්ත්‍රීවරයෙක් විදිහට අපි දීර්ඝ කාලයක් මේ පාර්ලිමේන්තුවේ කාලයත් ඉතාම වැදගත් කාලයක් රටේ මහ ජනතාවගේ බදු මුදලින් විශාල මුදලකුත් මේ විවාදය සඳහා දීර්ඝ වශයෙන් භාවිතා කිරීම සම්බන්ධයෙන් මම ඇත්තටම කනගාටු වෙනවා මන්ත්‍රීවරයෙක් විදිහට. ගරු මන්ත්‍රීතුමියනි අපි දන්නවා මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙලා වසර 5ක් ගියාට පස්සෙත් අධිකරණයේ නඩුවක් පවතින වෙලාවෙත් සැකකරුවෝ අත්අඩංගුවට අරන් තියෙන වෙලාවකත් ඒකට නීතිය ක්‍රියාත්මක වෙන වෙලාවෙත් නැවත නැවත මේ පාස්කු ප්‍රහාරය උඩට ගනිමින් මේක දේශපාලන වාසියක් ගන්න උත්සාහ කරන පිරිසකගේ උත්සාහයක් මිසක් සැබෑ ලෙසම මේ වින්දිතයන්ට සාධාරණයක් කරන්න ගෙනාපු යෝජනාවක් විදියට නෙවෙයි මම මේක දකින්නේ. අපි ඇත්තටම කනගාටු වෙනවා අපි දුක් වෙනවා මේ පාස්කු ප්‍රහාරය නිසා විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වුණා අදටත් විශාල සංඛ්‍යාවක් ආබාධ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේක කතෝලික ප්‍රජාවට එල්ල කරන චෝදනාවක් නෙවෙයි. හැබැයි මේ වෙලාවේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ රටේ බෞද්ධයනුත් නැවත වතාවක් සිතන්න ඕන වෙලාවක්. මොකද බෞද්ධ නායකයෙක් නැවත බිහිවෙන බෞද්ධ නායකයෙකුට හෝ වේවා ඉතිහාසයේ හිටපු බෞද්ධ නායකයෙක් අපි දැක්කොත් අවුරුදු 5කට පස්සේ කාදිනල්තුමා ප්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේකට සම්බන්ධ කරලා. ඉතින් අපි දැක්කා එක අතකින් ගෝල්පේ සරගල භූමියේ ඉඳලා බෞද්ධ නායකයන්ට බෞද්ධ ආගමට අපේ භික්ෂූන් වහන්සේලාට එල්ල කරපු චෝදනා. කළු වෙසක් එක සැමරුවා. ඒ වගේම මේ සියලු දේ කරලා එදා ඒ බෞද්ධ ප්‍රජාවට අද වක්‍රාකාරව යම් තර්ජනයක් එල්ල කරමින් ඉන්නවා. ඒක නිසා අපි කාදිනල් ඉම්පාණන්ගේ ඉතාම ගෞරවයෙන් යුතු ඉල්ලා සිටිනවා මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ ඉස්ලාම් හින්දු කතෝලික අපි හැමෝම සමගියෙන් හිටියා. හැබැයි මේ අසමගියක් ඇති කරන ප්‍රකාශ කරලා නීතිය ක්‍රියාත්මක වෙද්දිත් නඩුව යද්දිත් සමහර අයට දඬුවම් කරලා තියෙද්දිත් මේ සම්බන්ධයෙන් නැවත නැවත කතා කරලා මේ සමාජය තුළ අර්බුදයක් ඇති කරන්න එපා කියන ඉල්ලීම මම කරනවා. අපි දැන් එහෙම ගත්තොත් ගරු මන්ත්‍රීතුමියනි අපි දැන් මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕන කියන තැන මම ඉස්සල්ලා කිව්වෙත් අපි ඉන්නවා. හැබැයි ඉතිහාසය ගත්තොත් මේ රටේ ඊට වඩා දැවැන්ත විනාශයන් ජීවිතහානි වෙලා තියෙනවා. කෝ ඒ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද? අපි දැක්කොත් LTTE සංවිධානය පොලිස් නිලධාරී 600ක් ඝාතනය කර අම්පාර කංචිකුඩියාරු කැලේදී. කෝ ඒ පවුල්වල කාටවත් සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙනවද? අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ටික ඝාතනය කරා. කෝ ඒ අයට කෝ සාධාරණයක් ඉෂ්ට වෙලා තියෙන්නේ? කැබිතිගොල්ලාවේ බස් එකේ බෝම්බයක් පත් වුණා. ඒ වගේම ගෝණගල ගම සමූල ඝාතනය කරා. ඒ වගේම බෞද්ධයාගේ මුදුන්මල් කඩවු දල්දා මාලිගාවට බෝම්බ ගැහුවා. ඒ වගේම ශ්‍රී මා බෝධිය ළඟ සිල්ලරන් හිටපු අම්මලා තාත්තලා ටික කපලා වෙඩි තියලා මැරුවා. මුස්ලිම් පල්ලිය කාත්තංගුඩි මුස්ලිම් පල්ලියට බෝම්බ ගැහුවා. හැබැයි එදා ඒ ආගමික නායකයෝ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉස්ලාම් ආගමික නායකයෝ එළියට ඇවිල්ලා පෙළපාලි ගිහිල්ලා මේක නැවත නැවතත් අවුස්සමින් මේක සාධාරණයක් කරන්න කියලා එහෙම බලපෑමක් මේ රටේ අයට කරේ නැහැ. ඒකින්ද මං ඉතාම ගෞරවයෙන් යුතු ඉල්ලීමක් කරනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගරු කාදිනල් තුමාගේ ඒ ක්‍රියාකලාපයේ නැවත වතාවක් සිතා බැලිය යුතුයි. යම් අර්බුදයක් ඇති කරලා සිංහල බෞද්ධ පදනමට සිංහල බෞද්ධ නායකයාට ගහන තැනෙන් ඒ එතුමා ඉවත් වුණොත් හොඳයි කියන විශ්වාසය අපිට තියෙනවා. අපි යෝජනා කරනවා එහෙම කරන්න කියලා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමියනි මේක මූලාසනයේ ඔබතුමිය හිටියට මේක ඔබතුමිය අදාළ කරගන්න එපා. අපි දන්නවා ඔබතුමිය ඉතාමත් හොඳ උගත් බුද්ධිමත් ඒ වගේම හොඳ දේශපාලන නායකයෙක් මේක ඔබතුමිය අදාළ කරගන්න එපා කියන ඉල්ලීම මම ගෞරවයෙන් කරනවා. මොකද අපි දැක්කා අනුර කුමාර දිසානායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා මේ පාස්කු ප්‍රහාරයට ඉතාම කෙලින්ම සම්බන්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂක ඉබ්‍රාහිම්ගේ දරුවෝ. එතුමා කියනවා මේක බුදුම එහෙම ලිස්සලා යන්න බෑ මේ මේ ඉතාම බැරෑරුම් කාර්යයෙන්. එතුමා කියනවා අපි ජාතික ලැයිස්තුවට ගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්මානයක් දුන්නලු වේදිකාවට ගෙනල්ලා. අපි අහන්න කැමති මේ රටේ මෙතන මේ දේශපාලන නායකයෝ ඉන්නවා යම් සම්මාන උළෙලකට ගියාම ඒ සම්මානය ලබන සමාජිකයා හෝ සමාජිකාව තෝරන්නේ ඔබද? ඒක තෝරන්නේ විද්වත් මණ්ඩලයකින්. ඒකට වෙනම සභාවක් තියෙනවා. ඒ වෙලාවේ රාජ්‍ය නායකයා හෝ දේශපාලන නායකයා හෝ ඇමතිවරයා ගිහිල්ලා ඒ සම්මානය දෙනවා. එතකොට ජාතික ජන බල වේගයේ අපි කියන ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක මැතිතුමා ඉතාම ලේසියෙන් මේ කාර්යයෙන් වගකීමෙන් පැහැරලා මග ඇරලා යන්න යනවා. හැබැයි අපි දැක්ක කාදිනල්තුමාට එතුමාලා බලයට පත් වුණොත් අපි මේකට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා කියනවා. හැබැයි අපි ආන්න ඕන තමන්ගේ පක්ෂේ ජාතික ලැයිස්තුවේ හිටපු අපේක්ෂකයාගේ දරුව දෙන්න ගැන කලින්ම පරීක්ෂණයක් කරලා හිටියනම් හොඳයි කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමිය ඊයේ හිරු බලයේ වැඩසටහනදී මගෙත් එක්ක ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රීගේ නලින් හේවගේ එතුමා ඇවිල්ලා කියනවා ඔව් අපි 88-89 අනුර කුමාර සාරාග මැතිතුමත් කැනඩාවේ ගිහිල්ලා පිළිගත්තා 88-89 යම් වැරද්දක් වුණා අපෙන් කියලා. ඊයේ නලින් හේවගේ කියනවා 88-89 අවුරුද්දවල මැරුවේ අපි ඔක්කොම ස්ත්‍රී දූෂකයෝයි කසිප්පුකාරයෝයි ඒ අයට තමයි අපි දඬුවම් දුන්නේ කියලා. මං අහන්න කැමති මේ රටේ භික්ෂූන් වහන්සේලා ස්ත්‍රී දූෂකයෝද ජනතා විමුක්ති පෙරමුණේ 88-89 මැරුවේ? විදුහල්පතිවරු ඒ වගේම ගුරුවරු එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම සමාජ කොමියුනිස් මේ නායකයෝ ඔක්කොම 89 අවුරුදු ස්ත්‍රී දූෂකයෝ විදියට හිටපු අයද මැරුවේ කියලා අපි අහන්න ඕනේ. ඒක නිසා මේ අය රටෙන් ජාතියෙන් සමාව ගන්න ඕනේ මේ වගේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒ වෙලාවේ යම් ප්‍රශ්නයක් ඇති වුණේ මේ කතාව නිසා. අපි දන්නවා ඒ කාලේ අපිට මතකයි විජය කුමාරතුංග මැතිතුමා එතකොට ජනතා විමුක්ති පෙරමුණ පිළිගත්ත අයියේ අපි මැරුවේ ඔක්කොම අපි මැරුවා 88-89 මැරුවා. හැබැයි මැරුවේ ස්ත්‍රී දූෂකයෝ හොරු වංචාකාරයෝ කසිප්පුකාරයෝ කියලා. ඉතින් එතකොට අපි ආනවා විජය කුමාරතුංග මැතිතුමා මේ රටේ සුවහසක් ජනතාව ආදරය කරපු නායකයා ස්ත්‍රී දූෂකයෙක්ද කසිප්පුකාරයෙක්ද? ඒ වගේ මාධ්‍යවේදිනියක් වෙච්ච සාගරිකා ගෝමස් මෙනවිය එතකොට මොන කසිප්පුකාරයෙක්ද කියලා අපිට අහන්න ඕනේ. ඒ වගේම
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකයි
සද්ධාතිස්ස හිමි එතකොට මේ අය කසිප්පුකාරයෝද? මේ වගේ දහස් ගණන් මැරුවේ. ඉතින් ඒ වගේ එදා ඒ අනුර කුමාර දිසානායක වගේම තමයි තමන්ගේ ගෝල බාලයොත් කරපු වැරද්ද ගැන කියන්නේ නැතුව ඒවට වෙන වෙන දේවල් උපකල්පනය කරමින් තමන් කරපු වැරද්ද වහගන්න උත්සාහ කරනවා. ඒ වගේම අවසාන විදියට ගරු මන්ත්‍රීතුමිය ඊයේ දවසේ මේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ හිටපු අපේ වේලු කුමාර මන්ත්‍රීතුමා අපේ නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුකාරතුමා සෙන්දියල් තොණ්ඩමන් මැතිතුමා ගැන යම් ප්‍රකාශයක් කරා. එතුමා දෙමළ ජනතාව පාවලා දෙනවා වතුකරේ දෙමළ ජනතාව පාවලා ගිහිල්ලා මුකුත් කරන්නේ නැහැ කියලා. හැබැයි අපි වේල් කුමාර මන්ත්‍රීතුමාට මතක් කරන්න කැමැති ඔබේ දෙමළ ජාතිකයෙක් වුණත් සෙන්දියල් තොණ්ඩමන් මැතිතුමා නැගෙනහිර පළාතට ඉතිහාසයේ කවදාකවත් හිටියේ නැති ආණ්ඩුකාරවරු හිටිය විශාල ගණනාවක්. හැබැයි සිංහල මිනිසුන්ට දෙමළ මිනිසුන්ට මුස්ලිම් මිනිසුන්ට සාධාරණයක් කරේ නැහැ. හැබැයි අද තොණ්ඩමන් නැමතිතුමා නැගෙනහිර පළාතේ හැම දෙමළ මිනිහෙකුටම හැම සිංහල මිනිහෙකුටම හැම මුස්ලිම් මිනිහෙකුටම තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් සාධාරණයක් කරන නැගෙනහිර පළාතට ආපු හොඳම ආණ්ඩුකාරයා අපිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන මිනිසුත් එක්ක සම්බන්ධතාවය තියාගෙන රාජ්‍ය නිලධාරිත් එක්ක සම්බන්ධතාවය තියාගෙන කරනවා දේශපාලනය කරගන්න ඔයාලා වතු කරේ. හැබැයි මේ රටේ එහෙම වැඩ කරන ආණ්ඩුකාරයෙකුට එතුමා මේ පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු වරප්‍රසාදවල මුවා වෙලා එහෙම කතාවක් කිව්ව එක අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. නැගෙනහිර පළාතේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට එතුමාගේ සේවය අපි අගයන්න ඕන. එතුමා තරම් හොඳට වැඩ කරපු ආණ්ඩුකාරවරයෙක් නැගෙනහිර පළාතේ අපේ මතක තියෙන කාලේ හිටියේ නැහැ කියන එකත් ප්‍රකාශ කරන්න ඕන. වේලු කුමාර මන්ත්‍රීතුමාට තමන්ගේ දේශපාලන මතවාදයන් එළිය තියාගන්න. ඒක නිසා අවසාන විදියට අපි ඉල්ලනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශාල ධනස්කන්ධයක් වියදම් කරලා පැය 78කට වඩා විවාද කරලා විශාල දිනන ගාණක් මේ පාර්ලිමේන්තුවේ කාලේ අරගෙන මිලියන 150කට ආසන්න මුදලක් වියදම් කරලා මේ රටේ අධිකරණයේ නඩුවක් යද්දි සැකකාරව අත්අඩංගුවට අරන් තියෙද්දි ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක වෙද්දි තව දුරටත් දේශපාලන වාසි තකා එන මැතිවරණයේ තමන්ගේ ඡන්ද ගොඩට කතෝලික ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා ගෙනාපු මේ යෝජනා සම්බන්ධයෙන් බලවත් කනගාටු ප්‍රකාශ කරමින් මම කියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු ඩල සලහ පෙරම මන්ත්‍රීතුමා ඔබට විනාඩි 6ක කාලයක් තියෙනවා.
පාස්කුදින ප්‍රහාරයේ විඳිතියන්න වුණත් පාස්කුදින විවාදයේ විඳිතියෙක් බවට පත් වෙලා තියෙනවා කාලේ දිහා බැලුවම. කෙසේ වෙතත් මුලසුනේ ගරු මන්ත්‍රීතුමියනි මේ විවාදේ අපි මේ පවත්වන්නේ පාර්ලිමේන්තුවේ 14 වෙනි දිනයට. 2019 මැයි මාසේ 7 වෙනිදා තමයි අපි පළවෙනිම විවාදය පවත්වපු දිනය. මේ ආණ්ඩුව සහ විපක්ෂය නියෝජනය කරන එදා අද වෙන්වෙන් වශයෙන් පක්ෂ නායකයෝ 4 දෙනෙක් ඇතුළු මන්ත්‍රීන් රාශි කීප දෙනෙක් මේ විවාදය ඉදිරිපත් කළා තියෙනවා. මම අද ඒ නිසා මේ වෙලාවේ සීමිතකමත් මේ කරුණු සැලකිල්ලට අරගෙන ගරු මන්ත්‍රීතුමියනි මේ පාස්කුදින ප්‍රහාරයට අදාළ තාක්ෂණික කාරණා ඊට අදාළ පරිවේශනීය සාක්ෂි එමෙතන් දත්තයන් දිනවකවානු පිළිබඳ කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ දින 14 කවුරුදු පහක් පුරා කරපු දින 14ක විවාද ඇතුලේ දියවන්නාව පිටාර ගලන්න අවශ්‍ය නම් පිටාර ගලා යන්න තරම් කරුණු මේ පාර්ලිමේන්තුවෙන් ඉලිට අවිලා තියෙනවා. දියවන්නාව පිටාර ගලන්න අවශ්‍ය කරුණු තියෙනවා. ඒ නිසා ඒ කරුණු නැවත මතු කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මට කරුණු දෙකක් විශේෂයෙන්ම මතු කරන්නට ඕන තුන්වෙනි කාරණාවත් එක්ක. මේ පළවෙනි කාරණේ තමයි අපි මේ දියවන්නාව දූපත මැද්දේ දින 14ක කාලයක් අවුරුදු 5ක් තිස්සේ මේ ගැන කතා කරනවා එකිනෙකාට ඇඟිලි දික් කරනවා. රවුෆ් හකීම් මැතිතුමා තමගේ කතාව ඉවර කරේ Let's stop pointing fingers at each others කියලා. අපි නතර කරමු එකිනෙකාට ඇඟිලි දික් කිරීම. මේ විවාදයේ පුරාවත් අපි දැක්කේ එකිනෙකාට ඇඟිලි දික් කිරීම විනා මේ පාස්කුදින ප්‍රහාරයේ විඳිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න එවැනි ප්‍රහාරයක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පසුබිම සාකච්ඡා කරන්න එහෙම නැත්නම් මේ අපේ රාජ්‍ය දූරාවලියේ තියෙන යම් යම් ගැටලු ආරක්ෂක පද්ධතියේ තියෙන ගැටලු ගැන සාකච්ඡා කරන්න නෙමෙයි. එසේ අපි පළමුවෙන්ම පාර්ලිමේන්තුව විදියට සියලු දෙනාම එකතු වෙලා මේ පාස්කුදින ප්‍රහාරය එල්ල කරේ එක ආගමික කණ්ඩායමක පුරවැසියන් ඉලක්ක කරගෙන. ඒක ලෝකෙම එක්සත් ජාතික සංවිධානය පවා කියන්නේ ක්‍රයිම් අගේන්ස්ට් හියුමනිටි. එක ජන කොට්ටාශයක් එක ආගමික කණ්ඩායමක් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. ඒ ගැන අපි අතර කවවත් විවාදයක් නැහැ. ඒ නිසා අපි වසර 5කට පස්සෙත් දෙපැත්තෙන් නම් ඇඟිලි දික් කරගන්නේ නැතුව ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට මේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න අපිට බැරි වුණා කියලා කියන අවංක හැඟීම තියාගෙන අපි කවුරුත් මේ වින්දිතයන්ගෙන් සමාව ඉල්ල ගන්නට ඕනේ. වින්දිතයන්ගෙන් විතරක් නෙමෙයි අද මේ විවාදේ මං කනගාටු වෙනවා. වගේ කියුතු අමාත්‍යවරයෙක් පවා මේ රටේ කතෝලික බැතිමතුන්ගේ ප්‍රධානියා වන කාදිනල්තුමාට පවා මම හිතන්නේ උන්මන්තකෙක් කියලා මට්ටමින් අපහාස කරා. අපි එතුමාගෙනුත් සමාව ඉල්ලන සිළු දනාව වෙනුවෙන් අමතක කරන්න එපා.
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකයි තව.
අමතක කරන්න එපා එදා උතුරේ ඇත්තම් කතෝලික පූජකවරුන් පවා එල්ටිඩී සංවිධානය වෙනුවෙන් පෙනී ඉන්නකොට කාදිනල්තුමා එදා පෙනී හිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. අද දවසේ අපි මේක මතක කරගන්නට ඕනේ. ඒ නිසා අද අපි හිතන්න ඕනේ මේ විවාදය දියවන්නාව දූපත මැද්ද අපි කරාට දූපතෙන් එළියේ ඉන්න අය මේ විවාදය දිහා බලන්නේ කොහොමද? මෙන්න අද මෞබිම පත්‍රයේ එක උදාහරණයක් විදුර අබේනායකගේ දවසේ පද 4. විදුර මොකද කියන්නේ? ප්‍රහාරයේ මහමොලකරු හොයන්නට වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නට මැතිසබ විවාදයේ දුරදිග අදින්නට වේවා වාසනාගරු මැතිතුමන්ලට. මේ එළියේ සමාජය අපි දිහා බලන විදිය. එනිසා එළිය බලන්නේ මේ පාස්කුදින ප්‍රහාරයේ වගඋත්තර කරුවන්ට පැනල යන්න උමගක් නිර්මාණය කරන කණ්ඩායමක් විදියට තමයි මේ 225 දිහා බලන්නේ. මේක ජනප්‍රිය මතය විතරක් නෙමෙයි මේ විවාද මාලාවට අහුම්කම් දෙන ඕන කෙනෙක්ට තේරෙනවා ඒක සත්‍යයක් තියෙන පුළුවන් කියලා. ඉතිහාසයේ වෙන්නේ ප්‍රහාර රාශියක් වෙලා තියෙනවා. ඇත්ත මහා පසෝසක පොයේ දවසේ 85 මැයි 14 වෙනිදා හරියට මගේ උපන්දිනේ දවසේ ශ්‍රීමා බෝධිය ලේන් තෙත් කර අපිට මතකයි. එවැනි සිදුවීම් ඉතිහාසය පුරා තියෙනවා. ඒවා හෙළිදරව් වෙච්ච නැති බවත් අපි දන්නවා. නුන් ඒක මේකට සාධාරණීකරණය කරන්න හේතුන් විදිහට අපි ඉදිරිපත් කරන්න හොඳ නැහැ. එසම් මේ සභාව ප්‍රතිපත්ති සම්පාදකයන් විතර මේ සභාව විතරක් නෙමෙයි. අපි වගකීම් විරහිත පුද්ගලයෝ විදියට පිළිගන්නට වෙනවා. ප්‍රතිපත්ති සම්පාදකයෝ අධිකරණය පවා පිළිගන්නට වෙනවා. නීතිපතිතුමා හිටපු විශ්‍රාම යන්නට ඉස්සෙල්ල දවසේ තමයි ප්‍රකාශ කළ කිව්වේ ගරු සභාපතිතුමියනි, මේක කුමන්ත්‍රණයක්. කුමන්ත්‍රණයක් මේක පිටිපස්ස තියෙනවා කියලා නීතිපතිවරයා කියනවා. හැබැයි විශ්‍රාම යන්න ඉස්සෙල්ල දවසේ. ඒ අධිකරණය හැසිරිච්ච විදිය. අධිකරණ පද්ධතිය හැසිරිච්ච විදිය.
ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.
අවසාන විනාඩිය. ඒ නිසා කරුණ ඉදිරිපත් කරනවා නෙමෙයි. මේ රාජ්‍යයක් විදියට අපි පිළිගන්නට ඕන මේ අපි කතා කරන්නේ නීතිය ආධිපත්‍ය බිඳ වැටීම පිළිබඳව. නීති ආරාජිකත්වය පිළිබඳව අපි කතා කරන්නේ. නැ රටක ගරු මන්ත්‍රීතුමියනි පිරිහීමට බලපාන්න පුළුවන් ප්‍රධාන කාරණේ මොකද්ද? නීති ආධිපත්‍ය බිඳ වැටීම. එහෙනම් ප්‍රතිපත්ති සම්පාදකයෝ අතරින් නීති ආධිපත්‍ය බිඳ වැටලා තියෙනව නම්, ආරක්ෂක අංශ අතරින් බිඳ වැටලා තියෙනව නම්, අධිකරණ පද්ධතිය ඇති පද්ධතිය ඇතුලේ බිඳ වැටලා තියෙනව නම්, මේ රටේ ජනතාව, මේ රටේ අනාගතය පිළිබඳ කුමන කතාවද? එහෙනම් මීට වඩා කාලය නැති බව මම දන්නවා. විනාඩි 6ක පමණ කාලයක් හෝ මේ විවාදයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමිනේ ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම නිස්සුති.
බොහොම ස්තුති. ගරු පාට්ලි චාම්පික රණවක මන්ත්‍රීතුමා, ඔබට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ මං හිතන්නේ විවාද කරන පස්වෙනි වතාව මේක. මේක එක්තරා ආකාරයක දේශපාලන මෙරිගෝ රවුමක් වගේ විටින් විට විවිධ චෝදනා ඉදිරිපත් කරමින් ඉදිරියට යාම තමයි වෙන්නේ. මේකේ තියෙනවා එක්තරා ආකාරයකට සමාජයේ මේ පාස්කු වින්දිතයන්ට, මේ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තියේතු නොවුනාය. ඒ පිළිබඳ විලාපයක්, ඒ පිළිබඳ ප්‍රකෝපයක් තියෙනවා. මේක පසුගිය 2019-20 ජනාධිපතිවරණ හා මහමැතිවරණයේ තීරණයටත් බලපෑවා. මේ ඊළඟ ජනාධිපතිවරණ මහමැතිවරණ තීරණයටත් බලපාන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් වරා ගමන් කරමින් තියෙනවා. ඒක ඉතාමත්ම කාලකණ්ණි තත්ත්වයක්, ඒ වගේම ඉතාමත්ම අවාසනාවන්ත තත්ත්වයක්. මෙතන මේ වෙන සාකච්ඡාවේ සම්පින්නණයක් කරගත්තොත් මේ පිළිබඳ තියපු කොමිෂන් සභා වාර්තා, මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභා වාර්තා, මේ පිළිබඳ අධිකරණයේ තිබිච්ච කරුණු කාරණා පිළිබඳ කාරණා සියල්ල අරගත්තට පස්සේ අපට පේන්න තියෙන නොවිසඳිච්ච ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒක තමයි මේ තව්හිද් ජමාත් නැමැති ව්‍යාපාරය, ඒ ඉස්ලාමීය ආගමික කණ්ඩායම සහ රාජ්‍ය බුද්ධ්‍යංශය, හමුදා බුද්ධ්‍යංශය අතර පැවතිච්ච සබඳියාව කුමක්ද කියන එක. සාමාන්‍යයෙන් රාජ්‍ය බුද්ධ්‍යංශයකට යම්කිසි සංවිධානයක් ගැන තොරතුරු ලබා ගන්න පුජ්‍යලයක් ඇතුළට යවලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් ඉන් ඔබ්බට ගිය දේශපාලන මෙහෙයවීමක් මේ රාජ්‍ය බුද්ධ්‍යංශ සහ
Order please. මුලාසනයට ගරු මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න පුළුවන්ද?
මුලාසනය සඳහා ගරු KPS කුමාරසිරි මැතිතුමා සුදුසුයි, මම යෝජනා කරනවා.
ඒක ඉස්තිරිය කරනවද? බොහොම ස්තුතියි ගරු කුමාරසිරි මහතා. මන්ත්‍රීතුමා මුලාසනයට.
රාජ්‍ය බුද්ධ්‍යංශ සහ මේ තව්හිද් ජමාත් ව්‍යාපාරය අතර තිබිච්ච සැබඳියාව පිළිබඳ සැකමසු ස්ථාන ගණනාවක් මතුවලා තියෙනවා. ඒ වගේම මේ රටේ පූර්ව ගැටුම් ඒ ඉස්ලාමීය ආගමික ආයතන සමග, ඒ වගේම ඉස්ලාමීය ආගම, බෞද්ධ සහ අනිකුත් සමාජීය කණ්ඩායම් අතර පූර්ව ගැටුම් යුගයක් අපි දැක්කා. 2010-12-13 ආකාරයට වර්ධනය වෙනවා. ඒ වගේම අපිට 2014 වාර්තා වුණා ISIS ව්‍යාපාරය සිරියාවේ, ඉරාකේ යුද ජයග්‍රහණ ලබා ගන්නවත් එක්කම එක්තරා ආකාරයක අන්තවාදී ක්‍රියාවලියකට ලාංකික පිරිසකුත් සම්බන්ධ වෙමින් තිබෙන බවට සාක්ෂි සාධක අපි වෙතට ආවා. ඒ වගේම ප්‍රචණ්ඩ ආකාරයට යම් කණ්ඩායමක් තව්හිද් ජමාත් ව්‍යාපාරයෙන් කැඩී බිඳී ගිහිල්ලා ප්‍රචණ්ඩ සන්නද්ධ ක්‍රියාවලියක් කරා යොමු වෙමින් තිබෙන බවට නිශ්චිත සාක්ෂි 2017 ඉඳන් ආවා. ඒ වගේම ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීම සඳහා අවශ්‍ය කරන පුහුණුව, අව්‍යාහුද එක්රැස් කිරීම සහ ඒ සඳහා කරන පෙර සූදානම් පිළිබඳ නිශ්චිත සාක්ෂි 2018 ඉඳන් මතු වුණා. ඒ පිළිබඳ නිරීක්ෂණ විමර්ශන සිදු වුණාද, ඒ විමර්ශන සිදුවෙන ඒවා නොමගැවීම සඳහා තවත් බුද්ධිංශ ක්‍රියා කළාද කියන සැකය මේ සියලු විමර්ශන වලින් පැන නැගිලා තිබෙනවා. ඒ නිසා බුද්ධිංශ සහ විමර්ශකයන් කොටින්ම කිව්වොත් රාජ්‍ය බුද්ධි සේවාව හා යුද හමුදා බුද්ධිංශයත් විමර්ශන කටයුතු කරපු රහස් පොලිසියත් අතර ගැටුමක් තිබුණද නොමගැරියද කියන කරුණු කාරණා මේ වාර්තා වලින් අපිට පේනෙන්න පටන් ගත්තා. ඒ වගේම වැදගත්ම දේ, නිශ්චිතව විදේශීය ඔත්තු සේවාවක් මගින්, දකුණු ඉන්දියානු ඔත්තු සේවාවක් මගින් නිශ්චිතව කරුණු දන්වා තිබියදී ඒ පිළිබඳව නිශ්චිත කරුණු පැහැදිලිව රාජ්‍ය බුද්ධිංශයට අවස්ථා ගණනාවකදී වාර්තා වෙලා තිබියදී, ප්‍රහාරය සිදුවෙච්ච දවසේ උදෙත් ඒ පිළිබඳව දැනුවත් තිබියදී, ඇයි මේක වළක්වා ගැනීම සඳහා මෙහෙයුම් කළේ නැත්තේ කියන ගැටලුව බොහොම බරපතල විදිහට තියෙනවා. ඒ වගේම අවසානයේ මේ විනාශය සිද්ධ වුණාට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නිර්දේශ, ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ඇයි ක්‍රියාත්මක නොකළේ කියන ගැටලුව තිබෙනවා. අදටත් මේ රටේ පොලිස්පති හැටියට වැඩ කරන්නේ, මේ රටේ ප්‍රධාන නියෝජ්‍ය පොලිස්පති හැටියට වැඩ කරන්නේ ඒ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් විනය ක්‍රියාමාර්ග ගත යුතුයයි යෝජනා වෙච්ච අය. ඒක තමයි මෙතන තියෙන බරපතල ඛේදවාචකය. ඒ වගේම මේකේ තියෙන තවත් දේශපාලන ගැටලුවක් තියෙනවා. දැන් ඒ ගැටලුව අන්තර්ජාතික මට්ටමේ, කලාපීය මට්ටමේ ගැටලුවක් බවට වර්ධනය වෙමින් තිබෙනවා. ඒක තමයි මේ පිටිපස්සේ, මේ ක්‍රියාදාමයේ පිටිපස්සේ අන්තර්ජාතික එහෙම නැත්නම් කලාපීය බුද්ධි සේවා අංශ මැදිහත් වීමක් සිද්ධ වුණාද, ඒ බුද්ධි සේවා අංශ මැදිහත් වීම හරහා ඉන්දියාවේ පවත්වපු මැතිවරණ, ලංකාවේ පවත්වපු මැතිවරණ වලින් වාසි ලබා ගැනීමේ ක්‍රියාවලියක් තිබුණාද කියන ගැටලුව. මම එකක් මෙතෙන්දී අවධාරණය කරන්න ඕනේ, තමිල්නාඩුව තුල සහරාන් හසීම් සමග ක්‍රියාත්මක වෙච්ච අන්තවාදී සංවිධානය මේ පසුගිය වසරේදී,
ගරු මන්ත්‍රීතුමා පුතුමාට තමයි විනාඩි දෙකක් තියෙනවා,
මේ පසුගිය වසරේදී කොයිම්බටෝවල බෝම්බ පිපිරීමක් කළා. ඒක නිසා මතක තබා ගන්න, එම කණ්ඩායම තාමත් සක්‍රියයි. ඒ කණ්ඩායම තමිල්නාඩුවේ කරපු දේ අපේ රටෙත් අනාගතයේ සිද්ධ වෙන්න පුළුවන් නිසා මේ පිළිබඳ විචාරශීලීව විමර්ශනශීලීව සිටීමේ වැදගත්කම අපි අවධාරණය කරගත යුතුයි. ඒ නිසා අපි මතක තබා ගන්න ඕනේ, තාමත් නිශ්චිත නැහැ 2019 ජනාධිපතිවරණයේ තීරණය සඳහා, 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් වීමට ගත්ත තීන්දුව සමග මේ සිද්ධාමය බැඳී තිබෙනවා. පැහැදිලිවම ඒ බැඳී තිබීම පිළිබඳව නිශ්චිතකරණය කරගන්න එක අනාගත ආණ්ඩුවකට අනිවාර්යයෙන්ම බාරයි, විශේෂයෙන්ම අර ජනාධිපති කොමිසමේ නිරීක්ෂණ මත ක්‍රියා කරන්න. ඒ වගේම මොකද්ද අපි දැන් කළ යුත්තේ? වහාම කළ යුතු දේ තමයි මේ රටේ මේ බුද්ධිංශ විමර්ශනංශ ස්වාධීනකරණය කර යුතුයි. පොලිසිය, පොලිස් ඇමතිගේ හෝ ආණ්ඩුවේ හෝ අතකොළුවක් විය යුතු නැහැ. රහස් පොලිසිය විමර්ශන කටයුතු කරන්න ඕනේ. පොලිස් ඇමතිගේ දේශපාලන පිළිගැනීම් වලටවත්, එහෙම නැත්නම් රජයේ දේශපාලන පිළිගැනීම් වලටවත් නෙවෙයි, රටේ අපරාධ මර්ධනය කළා නීතිය හා සාමය ස්ථාපිත කිරීමට. ඒ සඳහා මේ පොලිසියත් ඒ වගේම බුද්ධිංශත් ස්වාධීන කරලා සියලුම දෙනාට විවෘත වෙන ආකාරයට රටේ ජාතික ආරක්ෂාව තහවුරු වෙන ආකාරයේ බුද්ධිංශ සේවයකුත් ඒ වගේම පොලිස් සේවාවකුත් රටට අවශ්‍යයි. ඒ වගේම අපි
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා.
මේ රටේ සමාජයේ විතරක් නෙමෙයි ගරු මුලාසනාරුඬ මන්ත්‍රීතුමනි, පාතාලයේ තියෙන්නේ. මේ රටේ දේශපාලනයේ පාතාල ලෝකය ක්‍රියාත්මකයි. ඒ පාතාලයේ මහමොලකරුවෝ විතරක් නෙමෙයි, ගෝඩ්ෆාදර්ලත් ඩොන්ලත් ඉන්නවා. ඒ අය අද මේ දේශපාලනයේ විටින් විට මැතිවරණ කිට්ටු වෙනකොට ඒවා වෙනස් කිරීම සඳහා මෙහෙයුම් කරනවා. එකම ඡන්දයක්වත් තමන්ට නැතුව, තමන්ගේ ඡන්දේ විතරක් තියාගෙන මේ මෙහෙයුම් කරන පාතාල දේශපාලනයකුත් මේ රටේ තියෙනවා. ඒක අපි අවසන් නොකරන තාක්කල් මේ රට තුල මේ පාස්කු ඛේදවාචකය වැනි ඛේදවාචක නැවත නැවත සිද්ධ වෙන නිසා මම හිතනවා ඊළඟට පත් වෙන ආණ්ඩුවට
කියනවා
මේ රටේ බුද්ධිංශත් මෙරටේ විමර්ශනංශත් මෙරටේ ආරක්ෂකංශත් විශේෂම යුද හමුදා බුද්ධයන්සත් ස්වාධීන රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවෙච්ච ආයතන බවට පත් කිරීමත් දේශපාලන පාතාල ලෝකය මෙතනින් අවසන් කිරීමටත් ලොකු වගකීමක් අපට තිබෙන බව ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬව සිටිනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීව. මේ ළඟට විජිත බේරුගොඩ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 12ක් කාලයක් තියෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, පාසුක ප්‍රහාරය පිළිබඳව මේ මොහොතේ ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අදට දින 3ක් තිස්සේ පෙරේදා, ඊයේ සහ අද මේ පාසුක ප්‍රහාරය පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරන මොහොතත් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය විවිධ කාරණා සම්බන්ධයෙන් මේ පිළිබඳ කරුණු දැක්ව. මීට කලිනුත් පාසුක ප්‍රහාරය පිළිබඳව දින 11ක් පාර්ලිමේන්තුව තුළ විවාද කළා. ඒ පාර්ලිමේන්තුව තුළ ඒ දින 11ක් විවාද කළත් ඒ පිළිබඳව සෑහීමකටපත් නොවුන නිසා විපක්ෂයේ නැවතවතාවක් පාසුක ප්‍රහාරය පිළිබඳව විවාදයක් ඉල්ලීමක් කළා. ඒ අනුව මේ දවස් තුනත් මේ පාසුක ප්‍රහාරය පිළිබඳව කතා කර 2019 අප්‍රේල් 21 වෙනිදා ඒ පාසුක ඉරිදා දිනේදී ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් මුල් කරගෙන සැංගිලා හෝටලය, සාන්ත අන්තෝනි දේවස්ථානය කොච්චිකඩේ, ඒ වගේම මීගම්මුව සෙබස්තියන් දේවස්ථානය, සියොන් දේවස්ථානය මඩකලපු මේ ප්‍රධාන පල්ලි තුන ඉලක්ක කරගෙන බෝම්බ ප්‍රහාර සිද්ධ කළා. ඊට අමතරව විශේෂයෙන් ප්‍රධාන හෝටල් කොළඹ නගරයේ පිහිටලා තිබුණ ශ්‍රැංගිලා හෝටලය, සිනමන් ග්‍රෑඩ් හෝටලය, කිස්බරි හෝටලය, ට්‍රොපිකල් ඉන් හෝටලය මේ ප්‍රධාන පෙරේ සංචාරකයන් ගැවසෙන මේ තරු පහේ හෝටල්වලත් බෝම්බ පිපිරීම් සිද්ධ වුණා. ඊට අමතරව නිවාස සංකීර්ණවල විශේෂයෙන් දෙමටගොඩ මේ වගේ ජනයා ගැවසෙන ස්ථානවල කිතුණු බැතිමතුන් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය දියත් කරන්නේ. ඉතින් 2019ට කලින් අපිට අතීතය අමතක නැහැ. LTT ත්‍රස්තවාදයේ අවුරුදු 30ක් තිබුණා. ඒ අවුරුදු 30ක කාල සීමාව තුළ උතුරු නැගෙනහිර විතරක් නෙමෙයි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයේ වගේම බෝම්බ පිපිරීම් සිදු වුණා, මිනිස් ඝාතන සිද්ධ වුණා, ලේ වැගිරීම් සිද්ධ වුණා, දේපල විනාශව. හැබැයි ඒක මේ බෙදුම්වාදී ඉල්ලීම් පදනම් කරගෙන LTT ත්‍රස්තවාදයේ දියත් කරපු සංවිධානයකින් සිදු වුණත් ඒක අපේ රටේ ජනතාවගේ මනසිතුණ කොයි මොහොතක හෝ මේ ත්‍රස්තවාදී ක්‍රියාවලිය තුළ කොයි වෙලාවක හෝ ප්‍රහාරයක් එල්ල වෙයි, දේපලක් විනාශ වෙයි, ජීවිතයක් අහිමි වෙයි කියන කාරණා. හැබැයි කවුරුත් කිසිසේත් නොසිතූ වෙලාවක තමයි මේ අපරාධය සිද්ධ වුණේ. අපි දකිනවා ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි ලෝකයේ දියුණු බුද්ධ්‍යාංශ තියෙන, විමර්ශන අංශ ඉන්න, දියුණු තාක්ෂණය තියෙන ප්‍රධාන පෙළේ රටවල්වලටත් මේ වගේ අන්තවාදී ඉස්ලාම් ICC ISS ප්‍රහාර සිද්ධ වුණා. ඇමරිකාවෙත් ලෝකවලද මධ්‍යස්ථානයට ඇතුළු ගොඩනැගිලි කීපයකට බරපතල ප්‍රහාරයන් එල්ලවලා මිනිස්සු දහස් ගණනක් මිය ගියා. හැබැයි ඇමරිකාවට පුළුවන්කම ලැබුණා ඒ ත්‍රස්තවාදීන් සොයාගෙන හඹාගෙන ගිහිල්ලා ඒ අයට ප්‍රතිප්‍රහාර පසුකාලීනව හරි එල්ල කළා ඒකට පිළිතුරු දෙන්න. අපි දන්නවා පහුගිය දවස්වල රුසියාවෙත් ඉස්ලාම් අන්තවාදීන් අතින් 100 ගණනක් අහිංසක නිරායුධ මිනිස්සු මිය ගියා. මේ විදිහට ලෝකේ බටහිර රටවල්වල විතරක් නෙමෙයි මැද පෙරදිග රටවල්වලත් මේ වගේ ලේ වැගිරීම් මිනිස් ජීවිත අහිමිවීම සිද්ධ වුණා. හැබැයි එහෙම බැලුවම ලංකාවේ අපි කවදාවත් හිතුවේ නැහැ මේ වගේ අන්තවාදී ඉස්ලාම් ප්‍රහාරයක් අපේ රටට සිද්ධ වෙයි කියලා. නමුත් ඒකම සිද්ධ වුණා. යහපාලන ආණ්ඩුව කාලේ ඒ කාලේ අපි හිටේ විපක්ෂේ. විපක්ෂේ ඉන්න කාලේ මේ සිදුවුණු සිදුවීම නිසා බරපතල සමාජයේ කම්පනයක් ඇති වුණා. මේක මිනිස් ජීවිත විනාශ වුණා විතරක් නෙමෙයි 500කට අධික පිරිසක් ආබාධිතයන් බවට පත් වුණා. තුවාල ලැබුවා. අඩුම තරමේ විදේශිකයන් 45 දෙනෙක්, පොලිස් නිලධාරීන් 3 දෙනෙක්, ඒ වගේ මේ ප්‍රහාරයට සම්බන්ධ වූ බෝම්බකරුවන් 8 දෙනාත් ඇතුළ පුද්ගලයන් 277 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ 277 දෙනාට අමතරව 500ක් පමණ අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා. මේ බරපතල ඛේදවාචකේ දෝංකාරයෝ ලතෝනිය අදත් ජනතාවගේ සිස්සතන් තුලත් මේ ප්‍රදේශයේ සාමයට කැමති ජනතාවගේ හදවත් තුල දෝංකාර දෙන. ඉතින් අපි විශ්වාස කරනවා මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න. දැන් අවුරුදු 5ක් ගත වෙලා තියෙනවා. වරින් වර කාදිනල්තුමා නිතර මාධ්‍යයට ඇවිල්ලා ප්‍රකාශ කරනවා මේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට වුණේ නැහැ කියලා. වන්දි ගෙවීම සිදු වුණත් හරියාකාර සිදු වුණාද කියලා අපිට කියන්න බෑ. සමහරලාට අම්මා තාත්තා අහිමි වෙලා, එහෙම නැත්නම් අම්මා තාත්තා හිටියොත් දරුවෝ අහිමි වෙලා, සමහරට පවුල් පිටින් විනාශ වෙලා ඒ විදිහේ ජීවිත හානියක් සිද්ධ වුණා. ඉතින් මේක බරපතල ගණේ සාපරාධ ක්‍රියාවක්. ඒ මිනිස් ජීවිතවලට එල්ල වුණු තර්ජනය විතරක් නෙමෙයි, අපි දන්නා මේ රටේ ආර්ථිකයත් එල්ල කරගෙන තමයි මේ ප්‍රහාරය, ආර්ථිකයත් ඉලක්ක කරගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. මේ ප්‍රහාරය නිසා සංචාරකයන් පැමිණීම අඩු වුණා. ශ්‍රී ලංකාවට හොඳම රටක් විදියට, හොඳම ගමනාන්තයක් විදියට තිබුණු මේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සාල අභියෝගයක් එල්ල වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදියට 2019 පටන් ගත්තම මේ වෙනතක් මහිතන්නේ අපේ සංචාරකයන්ට ශ්‍රී ලංකාව පිළිබඳ බීමසු හැඟීමක් ඇති වෙලා තිබෙනවා. ඉතින් මේ නිසා මේ අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ අරමුණ වුණේ මිනිස් ජීවිත විනාශ කිරීම පිණිස විතරක් නෙමෙයි, මේ රටේ ආර්ථිකයත් විනාශ කරලා මේ රටේ ආර්ථිකය ඉතා බිඳුවට දා. හැබැයි කොහොම වුණත් අපි දකිනවා මේ ප්‍රහාරයේදී, පස්සේ දෙවෙනි ප්‍රහාරයකුත් එල්ල වෙන සිද්ධ වුණත් අපේ ආරක්ෂක අංශ, පොලිසිය, බුද්ධි අංශ මේක ඉතා ඉක්මනින් මැඩපවත්වන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ලක්ෂ්මන් කිරියල්ල ගරු විපක්ෂ සංවිධායකතුමාගේ කතාවේදී සඳහන් කළා මේ විමර්ශන පිළිබඳව යම් සැකයක් අවිශ්වාසයක් තියෙනවා කියලා. මුලදී අපි දන්නවා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කරා. ඒකට විශේෂයෙන්ම මහිතන්නේ ජනාධිපතිතුමා පවා ඒ කාලේ හිටපු කැඳෙව්වා. ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු කැඳෙව්වා. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාව අනුවත්, ඒ වගේම ජනාධිපති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අනුවත් යම් යම් කාරණා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කළා මේ සාධාරණ පරීක්ෂණ තුළින් මේ වින්දිතයන්ට සාධාරණයක් වෙයි, නැවත මේ වගේ සිද්ධියක් ඇති නොවන විදියට මේ රටේ ආරක්ෂක තත්ත්වය ප්‍රතිසංවිධානය වෙයි කියන විශ්වාසය රටේ ජනතාවට තිබුණා. ඉතින් අපි
ඔබතුමාන්ට විනාඩි දෙකක් තියෙනවා.
පොලිසිය අඩුපාඩු තියෙන්නේ නැති, ආරක්ෂක අංශවල අඩුපාඩු තියෙන්නේ නැති, බුද්ධි අංශවල අඩුපාඩු තියෙන්නේ නැති, ඒ ආණ්ඩුවේ ආරක්ෂක ඇමතිතුමාලගේ, මහජන ආරක්ෂක ඇමතිතුමාලගේ අඩුපාඩු තියෙන්නේ නැති. මොකද ඉන්දියාවෙන් කීප වතාවක් මේ පිළිබඳව දැනුවත් කළත්, හැබැයි මේකට අවශ්‍ය විසඳුම් නැත්නම් අවශ්‍ය තීන්දුව తీරන ගන්න ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ දේ සිද්ධ වුණේ. අපි දැක්කා ඒ කාලේ හිටපු ආරක්ෂක ලේකම් කියපු ප්‍රකාශ, ඒ කාලේ හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රකාශ, ඒ ආණ්ඩුවේ ප්‍රකාශ. හැබැයි මේක අපි දන්න රුසියාව ඉක්මනින් ක්‍රියාමාර්ග ගත්තා නම්, ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග ගත්තා නම්, වෙනත් රටවල් ක්‍රියාමාර්ග ගත්තා නම් අප්‍රේල් 21 ඉඳලා මම හිතන්නේ නොවැම්බර් මාසෙ වෙනකන් ඒ ආණ්ඩුවට කාලේ තිබුණා ක්ෂණිකව ඒ පිළිබඳව කටයුතු කරලා ඒ අපරාධකරු තවත් ජීවත් වෙලා ඉන්නවා නම් එයයි නීතිය රැහැනට අල්ලගන්න තිබුණා. මේකේ මුල මැද වගේ සොයා ගන්න තිබුණා. හැබැයි එහෙම කරන්නට බැරි වුණා. ඉන් පස්සේ තමයි ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අපේක්ෂකයෙක් විදියට ජනාධිපතිවරයාට ඉදිරිපත් වුණා. ඉතින් මේක මැතිවරණ වේදිකාවේ රැව්පිළිරැව් දුන්නා. වර්තමානයේ මම කියන්නේ විපක්ෂයේ පක්ෂ දෙකක් කාදිනල්තුමාට මම හිතන්නේ එකඟතාවයන් පළ කරලා තියෙනවා ලිඛිතව දීලා තියෙනවා මේ පිළිබඳව විමර්ශන පවත්වනවා කියලා. ඒක හොඳයි, විමර්ශන පවත්වලා ඒ සාධාරණීෂ්ඨ කරන එක හොඳයි. හැබැයි මේක මැතිවරණයක් කිට්ටුවේදී මේක තමන්ගේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මේක තමන්ගේ ඡන්දපදන වැඩි කරගන්න ක්‍රියාත්මක කරනවා නම් මම හිතන්නේ ඒකේ විශාල වරදක් වෙනවා. ඉතින් අපි ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා සඳහන් කළා LTT ත්‍රස්තවාදයෙන් පරාජය කිරීමේදී අපේ ලංකා හමුදාවටත් විශාල අභියෝගයක් එල්ල වුණා කියලා. ඒකට උදව් කරන්න ඉන්දියාව ලංකාවට ආවා. ඉන්දියාව ලංකාවට ඇවිල්ලා ඒ හමුදාවේ 1500ක් මේ ගියා කියලා එතුමා සඳහන් කරා. හැබැයි ඒක එහෙම නෙමෙයි වුණේ. මේ රටේ ආරක්ෂක හමුදාව සමත් වුණා LTT ත්‍රස්තවාදීන් වඩමාරච්චියට කොටු කරා. ප්‍රභාකරන් ඇතුළු මේ සියලු දෙනා අවසන් ප්‍රහාරය දියත් කරන්නට කලින් ඉන්දියාව මැදිහත් වුණා. බලෙන් පරිප්පු දැම්මා, සාමගීසුමක් ගෙනාවා. එහෙම ගෙනල්ලා තමයි ඉන්දියාව හමුදාව බලෙන් පැටෙව්. එහෙම ඉඳලා තමයි ඉන්දියාවට
හැමතුම කාලය අවසන් වෙනවා. අවසන් කරන්න
විනාඩි දෙකක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි. ඒ
බොහොම සීමිතයි.
විනාඩියක් මට දෙන්න අවසන් කරන්න.
අවසන් කර.
ඔව්. ඒ නිසා අපිට අපේ හමුදාව ආරක්ෂක හමුදාව සුලකට සලකන්න බැරි වුණා. බෑ. මොකද 2009 ත්‍රස්තවාදී යුදමේ පරාජයට පත් කරලා අපේ ආරක්ෂක හමුදාවට හැකි වුණා නිදහස ලැබලා දෙන්න. ඒ නිසා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා කියපු කතාව විතර පිළිගන්න බෑ. ඒ කාලේ ඉන්දියන් හමුදාව පවා ආවේ ඉන්දියාව මැදිහත් වුණේ අපේ රටේ තිබුණ විදේශ ප්‍රතිපත්තිය තිබුණ දුර්වලතාවය නිසා. මේ නිසා හැම දෙයක්ම පිළිබඳ මේදී අවධානයට ලක් වෙන්නට ඕන. ඉතින් අපි අවසාන වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ පාර්ලිමේන්තුවේ දින 14ක් විවාද කළා, ඒ වගේම විශාල මුදලක් වියදම් කළා, ඒ වගේම ජනාධිපති කොමිෂන් වාර්තා, පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තා තියෙනවා. ඒවා පදනම් කරගෙන හරි නැවත පරීක්ෂණ කරලා හරි මේ පාස්කු වින්දිතයන්ට
අවසන් කරන්න මතුමා.
මෙවැනි ප්‍රහාරයන් අනාගතයේදී මතුනේ වෙනට අවශ්‍ය කටයුතු කරන්නට අපි සියලු දෙනා කටයුතු කරමු කියන පණිවිඩය ලැබලා දෙමින් මගේ කතාව නිම කරලා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මතුමා. මේ ළඟට SM මරික්කාර ගරු මතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ විවාදයේදී මුස්ලිම් අන්තවාදයටත් දෙමළ බෙදුම්වාදයටත් සිංහල ජාතිවාදයටත් විරුද්ධ පුද්ගලයෙක් විදිහට තමයි මගේ අදහස් දක්වීම මම කරන්නේ. ඒක එදා ඉඳලම අපිට ඒක කරන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම එක මතයක අපිට ඉන්නත් පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මම දැක්කා මේ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ බොහෝ දෙනා කතා කරනවා මේ ගෝඨාභය රාජපක්ෂර මේක ඇඟිල්ල දික් කරන්න එපා, එයාව ඉලක්ක කරලා කතා කරන්න එපා කියලා. මාර කතාවක්නේ. එහෙම කොහොමද ඒගොල්ලෝ කියන්නේ? මේගොල්ලෝ විමර්ශකයෝද? මේගොල්ලෝ මහමුලකාරය හොයාගෙන තියෙන්නේ. අවුරුදු 5ක් ගිහිල්ලත් මේ රටේ මේ බෝම්බේ මිය ගිය කයටත් ඒ අයගේ පවුල් වල අයටත් ඒ වගේම ආබාධිතයට ලක්වච්ච අයටත් මේ කිසිදු සාධාරණයක් ඉස්ස නොකර මේ ඇඟ බේර ගන්න හදන න්‍යාය. දැන් මේකෙදී ඇත්තරම කියන්න ඕන මුලස්සනේ ගරු මන්ත්‍රීතුමනි, මේකට ඉතිහාසයක් තියෙනවා. දැන් 2009 යුද්ධය ඉවර වුණායින් පස්සේ මම නම් පෞද්ගල කිව්වා මම ඒ කාලේ දේශපාලනේ නැහැ, ඊළඟට අනිවාර්යයෙන්ම සිංහල ජනතාවයි මුස්ලිම් ජනතාවයි පටලවන එක පටලවනවාමයි කියලා. අන්න ඒ අනුව තමයි නාමල් කුමාරලව පෝෂණය කරලා එක එක කපුව පෝෂණය කරලා අලුත්ගම මේ ජාතිවාදී ප්‍රශ්න හදලා ජාතිවාදී උද්ඝෝෂණ හදලා අරගල කරලා ඊළඟට මේ වඳ කොත්තු ගෙනල්ලා වඳ බේත් ගෙනල්ලා වඳ සාපි වගේ මාත්‍රුවා ගෙනල්ලා මේ රටේ මුස්ලිම් ජනතාවයි සිංහල ජනතාවයි අතර ප්‍රශ්න ඇති කරලා කෝලාහල ඇති කරලා ඝාතන බිහි වෙන තත්ත්වයට පත් කරලා ඒ නිර්මාණය වෙච්ච වටාපිටාව ඇතුළ තමයි 2019 මේ පාස්කු සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මම කනගාටු වෙනවා දැන් 2015 ආපු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මහා බැංකු මේ මංකොල්ලෙන් පස්සේ ජනතාව අතර පිරිහීමකට ලක් වෙලා තියෙද්දි දින 52 කුමන්ත්‍රණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය ඉහළටම ආවා. ඒ වෙලාවේදී මේ පාස්කු බෝම ප්‍රහාරය උනේ නැත්නම් ඒ වෙලාවේ එක්සත් ජාතික පක්ෂය පරදින්නෙත් නැහැ, ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකත්වයට එන්නෙත් නැහැ. හරිද? එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එතුමාගේ තනතුරු අහිමි වෙච්ච මේ බෝම්බ ප්‍රහාරය පිළිබඳව මේ එතුමා ජනාධිපති වූයින් පස්සේවත් මේ අවුරුදු දෙක කාලය තුළ මේ අයව හොයාගන්න බැරිවීම ගැන කනගාටුවට ලක් වෙන්න ඕන. ඒ නිසා විශේෂයෙන්ම මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, මට කරුණු කීපයක් කියන්න තියෙනවා. දැන් පෙරේදා කතා කරා අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ, දැන් මේ වෙලාවේ මේ වෙලාවේ මේ රටේ ජාතිවාදය ආගම්වාදය බෙදුම්වාදය යට ගිහිල්ලා නැති වෙමින් වෙන මොහොතේ උන්වහන්සේගේ කතාව ගැන මම කනගාටු වෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරා උන්වහන්සේ ප්‍රකාශ කරා විශේෂයෙන්ම හරිද මේ මේ ජමියතුල් උලමා සංවිධානය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරා. ජමියතුල් උලමා සංවිධානය කියන්නේ අන්තවාදී සංවිධානයක් බව හැඟෙන ආකාරයට කතා කරා. මේ රටේ මුස්ලිම් අන්තවාදය තුරන් කළ යුතුයි, ජාතිවාදය තුරන් කළ යුතුයි, මේ ජාතිවාදය තුරන් කළ යුතුයි. එනිසා මේ ජාතිකවාදී මූණුවර තුලින් නැවත මැතිවරණ කිට්ටු වෙන්නේදී අන්තවාදී අදහස් ප්‍රකාශ කරමින් මේ අවුලුවන්න හදන එක ගැන මගේ මේ කනගාටුව ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ගර්භාෂ යුද්ධය කියලා ඉවරලා කාන්තාව 900 පෝලිං ගස්වල ඉවරලා මේ දොස්තර සාපිල විරුද්ධ මේ රටේ විශාල රැල්ලක් ඇති කරා. දැන් Facebook වල කොල්ලෝ දාන සමහරයට රෙස්පෙක්ට් බ්‍රෝ කියලා ඉවරලා. ඇත්තටම සාපිල දාන්න ඕන රෙස්පෙක්ට් කියලා ඉවරලා. මොකද හේතුව මේ රටේ ගොඩක් වෛද්‍යවරු මම උන්ට අපහාස කරන්නෙත් නැහැ, දොස් කියන්නෙත් නැහැ. මේ ටැක්ස් එක වැඩි කියලා රට ඇතරල යද්දී සාපිට කරපු අපහාස නින්දා තුලින් ඔහුගේ දරුවන්ට ඉස්කෝලේ යන්න බැරුණා. ඔහුට සමාජයෙන් මුණ දෙන්න බැරුණා. ඔහුගේ රැකියාව හිමි වුණා. හැබැයි ඔහු රට ඇතරලා ගියේ නැහැ. අද නැවත ඔහු සේවය පිටුට තියෙනවා. එහෙනම් අපි ඔහුට දාන්න ඕන රෙස්පෙක්ට් බ්‍රෝ කියලා ඉවරලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ දැන් කියනවා අපි නම් අපි කිව්වේ නැහැ වන්ද කොත්තු, අපි සාපි ගැන කිව්වේ නැහැ, හරිද? අපි වන්ද බේත් ගැන කිව්වේ නැහැ, අපි වන්ද යට ඇඳුම් ගැන කිව්වේ නැහැ කියලා. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන ජමියතුල් උලමා සංවිධානය කියලා කියන්නේ මේ රටේ මුස්ලිම් ජනතාවට මඟ පෙන්වන, මේ රටේ මුස්ලිම් ජනතාව මෙහෙවන ප්‍රධානතම සංවිධානයක්. එතකොට ආගමික රීතීන් අනුව, ආගමික නීතීන් අනුව සාමය හා සංහිඳියාව වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම මේ නොදන්න අය හොයලා බලන්න කියලා ඉවරලා මම ඉල්ලීමක් කරනවා. මොකද අපි වහාපවාදයට විරුද්ධයි, අපි අන්තවාදයට විරුද්ධයි. මම නම් මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි, සිංහල භාෂාව ඉගෙන ගත්තේ, සිංහල බෞද්ධ ඉස්කෝලේට ගියේ, සිංහල සමාජය ආශ්‍රය කරන්නේ, හරිද? අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම. ඒ වගේම දැන් ඇඟවීමක් කරන ගත්තා නිකම් මේ ඉස්ලාම් ආගම තුල ඒ ආගමට මේ පක්ෂ වෙන්නේ නැත්තම් මරණය සාධාරණීකරණය කියලා තියෙනවා කියලා. මම අහන කොහෙද එහෙම කියලා තියෙන්නේ කියලා ඉවරලා. ඒ නිසා මේ නැති බිල්ල හදන්න එපා. බොරු මේ බිල්ල මවන්න එපා. මේ නිසා මොකද මේ පාර මැතිවරණදී මොන ජාතිවාදය ආවත් හම්බෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් කියනවා. දැන් කුමාර මුලාසේන මන්ත්‍රීතුමනි, දැන් ගෝඨාභය රාජපක්ෂගේ පොතේ තියෙනවා එයාව එලවන්න මූලිකත්ව ගත්තේ, හරිද? මෙච්චර කෙලවිලත් ජාතිවාදයේ ඇඟෙන් ගිහිල්ලා නැහැ. එයාව එලවන්න මූලිකත්ව ගත්තේ මේ රටේ දෙමළ ජනතාවයි මුස්ලිම් ජනතාවයිලු. මාර කතාවන්නේ මේ රටට මේ මෝඩෙක් විදියට පොහොර තහනම පොහොර ආනයනය තහනම් කරලා කාබනික වගාව බලෙන් දාලා නිෂ්පාදනය අඩපණ කරලා සල්ලි අච්චු ගහලා මේ රටේ ආර්ථිකය බංකොලොත් කරලා බංකොලොත් රටක් බවට ප්‍රකාශයට පත් කරාම මිනිස්සුන්ට කන්න නැති වුණාම මිනිස්සු පොලිමේ හිටියාම මිනිස්සු කරුවලේ හිටියාම මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් ભેදයක් නැතුව හැමෝම දුක් වින්දා. ඒ නිසා තමයි හැමෝම එකට පාට බැස්සේ. ඒ නිසා තමයි පෝට්ටුවට මේ ගමට බහින්න බැරි. ඒ නිසා තමයි අද පෝට්ටුවට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාගන්න බැරුව ඉන්නේ. ඒ නිසා තමයි ඔවුන්ට රනිල්ක පස්සේ යන්න උනේ. ඒ නිසා තමයි මේ එතුමාව ජනාධිපති කරන්න උනේ. ඒ නිසා ඒ කරලත් මේ වගේ බොරු ප්‍රකාශ කරන එක සම්බන්ධව පොත් නෙවෙයි, පොත් එකක් නෙමෙයි, 1000ක් වුණත් ලියන්න පුළුවන් බොරු කියලා ඉවරලා. ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියනවා මේ වින්දිතයන්ට මේ සාධාරණ වෙන්න ඕන. මේ වගේ විවාද තවදුරටත් අවශ්‍ය නැහැ. මොකටද විවාද කරන්නේ? මොනවද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පාර්ලිමේන්තු කාලය තව මාස 3යි. මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි, ඔක්තෝබර් මාසේ 16 වෙනිදාට වෙනකොට මේ ජනාධිපතිවරණ ඉවර වෙන්න ඕන. අපි පැහැදිලිව කියන්න ඕන සමගි ජන බලවේග රජයක් යටතේ අනිවාර්යයෙන්ම තරාතිර නිර්මාණ ඔබලා දඬුවම් දෙනවා කියන එක පැහැදිලිව කියනවා. සමහර අය ඉන්නවා දැන් මේක මේ ඉන්දියාව පිටින් යවන්නේ. ඉන්දියාව පිටින් යවන මොකද වෙන්නේ? මේ බොරුවක් නේ. දැන් ඉන්දියාවෙන් නම් තොරතුරු ලබා දුන්නේ. ඒ වගේම රාජ්‍ය බුද්ධ්‍යංශයෙන් 4 අප්‍රේල් මාසේ 4 වෙනිදා රාජ්‍ය බුද්ධ්‍යංශයේ තොරතුරු විටින් විට ලබා දෙලා තියෙනවා නම් ඒ මගහැරිය කවුද? ඇයි මගහැරියේ? එතකොට මේ අන්තවාදීන්ව පෝෂණය කරපු එයා එක්ක සම්බන්ධකම් තිබුත් හමුදා බුද්ධ්‍යංශය සමාජිකය කවුද? ඒගොල්ලන්ට පඩි ගැව්වේ කවුද? මෙන්න මේව හොයන්න ඕන. මේ නඩත්තු කරේ කවුද කියන එක. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ දඬුවම් ලැබිය යුතු අය ඇඟ බේරා ගන්නත් මේවට සම්බන්ධ වෙච්ච අය, ඒ වගේම ජාතිවාදය මේ ගේන්න සම්බන්ධ වෙච්ච අයත් මේ වයින් මේ අනේ එහෙම නැහැ, මෙයා මෙහෙම නැහැ, එයා හරි හොඳයි. මොකද හේතුව අර ලසන්ත මර්බුදා ඉඳලම සුදු වෑන් වල ඉඳලම චෝදනා තියෙන කට්ටිය, ලේ පිපාසාවන් තියෙන කට්ටිය, හරිද, ජනාධිපති අපේක්ෂ ගත්තේ නම් කරේ පාස්පු බෝංග ප්‍රහාරය ආපු ගමන්. පාස්කු බොහොම ප්‍රහාරය ආපු ගමන් අපි නම් අපේක්ෂක ගැව ඊට කලින්ම නම් කරා. ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි මේ බොරු මීඩියා කැම්පේන් කරලා ඕව කරන්න හම්බෙන්නේ නැහැ. මම තව එකක් කියන්න ඕන.
ඔබතුමා තව විනාඩි දෙකක්
මගේ කතාව අවසන් කරන කලින් තව කුඩ කරුණු දෙකක් ගැන කියන්න ඕන. හරිද? දැන් ඉරාන ජනාධිපතිතුමා ඇවිල්ලා ගියා. දැන් රජයෙන් මුදල් ලැබෙන, හරිද, රජයේ අනුග්‍රහය ඇති දෙමළ මේ වෙබ්සයිට් වල දානවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉරාන ජනාධිපතිතුමා හම්බුන්නේ ඇමරිකාවට බය කියලා. අපිට ආරාධනා කරලද ඉරාන ජනාධිපතිතුමා එක්ක රාත්‍රී භෝජන සංග්‍රහයක් තියෙනවා, ඒකට ජනාධිපති මන්දිරයට එන්න කියලා එදා උදේ කෝල් කරා. මේ මොකටද? අපි එතෙන්ට ගෙන්නලා ෆොටෝ ටික ගහලා අන්න අපි රනිල් එක්ක එකතුනා කියලා පෙන්නන්න. අන්නපි රනිල් එක එකතුනා කියලා පෙන්නන්නේ මේ ගේම් වලට අපි අහුවෙනවද? ඒව හොඳයි මේ වික්‍රමසිංහ මහත්තයාගෙන් බාර් පර්මිට් ගන්න ආණ්ඩුවේ ඇමතිවරුන්ට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට. මොකද දැන් මේ පාර මොකද මේ පර්මිට් එක නැහැනේ, බාර් පර්මිට් ඉෂු කරලා හෝල්සේල් එකේ. මම දැක්කම ඊයේ පෙරේදා ලංකාවේ දුප්පත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රිදී මාලියද්ද අලුතෙන් බාර් 6ක් දාලලු. හරිද? බාර් 6ක් දාලලු. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන දැන් ඔය බාර් පර්මිට් බෙදලා හාල් කිලෝ 20 බෙදලා, හරිද, එහෙම නැත්නම් මීඩියා කතන්දර දාලා මීඩියා ගේම් ගහලා මේ අයට බලයටපත් වෙන්න බෑ. ඒ නිසා මේ වින්දිතයන්ට දඬුවම් ලබා දීමේ ක්‍රියාවලිය ජාත්‍යන්තර ක්‍රමයකට සිද්ධ වෙන්න ඕන. දැන් ජනාධිපතිතුමා ජනාධිපති වෙච්ච ගමන් කිව්වා ස්කොට්ලන්ඩ් යාඩ් ගේනව කිව්වා, හරෙන් ගේනව කිව්වා, මෙහෙන් ගේනව කිව්වා. ඒ වගේ හීන කතා එතුමා ඕනතරම් කියනවා. මන්නම් ඒ වගේ හීන අවුරුදු 20ක් විතර අහලා තියෙනවා. ඒ හීන තුල ජීවත් වෙලා ඉඳලා තියෙනවා. අන්තිමට නැගිටලා බැලුවම තමයි දන්නේ යකෝ මේව හීන කියලා ඉවරලා. තාම පෝට්ටේ කට්ටියට ඒක තේරෙන්නේ නැහැ. මොකද බාර් ලයිසන් එකක් හම්බුනාම සතුරු. ඉතින් ඒ නිසා අපි ඊටම පැහැදිලිව කියන්න ඕන, මේ වින්දිතයන්ට දඬුවම් ලබා දීම වෙනුවට විවාද පැවැත්වීමෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ විවාදය අවසන් විවාදයේ බවට පත් කරලා මේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් දීලා අපි ඒ පරීක්ෂණ සාධාරණ ලෙස ඉෂ්ට කරන්න ඕන. එහෙම නැතුව
ඔබතුමා දයාසි ජයසේකර මන්තුමාගේ විනාඩි 3ක්
ලැබෙනවා. කාදිනල්තුමාට බැනලා කතෝලික ජනතාවට බැනලා ඒව කරලා වැඩක් නැහැ. ඒ වගේම බුද්ධියන්සේ අරය වැරදි මෙයා වැරදි කියන එක නෙමෙයි. කවුද හරියටම වැරදි? කවුද මේ රටේ අන්තවාදයේ පෝෂණය කරේ? කවුද මේ රටේ ජාතිවාදයේ පෝෂණය කරේ? ඒ වගේම මේ මොහොතේ කැසගවමින් ඉන්නවා මේ අන්තවාදයේ නැවත ගේන්න. ඒ නිසා යමිතුරුළම සංවිධානය පිළිබඳව රතන ස්වාමින් වහන්සේ කරපු ප්‍රකාශය මම හෙළා දකින්නවා කියන එක පැහැදිලිව කියන්න ඕනේ. ඒ නිසා මුස්ලිම්වරයෙක් විදියට අපි මේ රටේ බෞද්ධ සිංහල ජනතාව එක්ක සාමයෙන්, සමගියෙන්, සංහිඳියාවෙන් එකට ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් මේ රට තුල තියෙනවා. ඒ පසුබිමත් එක්ක අපි එකට යන්න ඕන. මම නම් කියන්නේ මූලාශ්‍රය මන්ත්‍රීතුමනි සමාජයේ සැකේ වර්ධනය වෙන එක නවත්තන්න. මේ වගේ අන්තවාදී අදහස් මේ සභාව තුල හා රට තුල මේ එන එක නවත්තන්න. මම ගිය පාර්ලිමේන්තුවට නම් යෝජනාවක් ගෙනවා හැම සිංහල ඉස්කෝලේකම දෙමළ භාෂාවත්, ඒ වගේම හැම දෙමළ ඉස්කෝලේකම සිංහල භාෂාවත් උගන්වන්න ඕන කියන එක මම යෝජනා කරනවා. ඒ නිසා අවසාන වශයෙන් විශේෂයෙන්ම අද මට තිබුණේ විනාඩි 5යි. දැන් මට කාලය ලැබුණා දයාසිරි ජයසේකර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට කාලය ලබා දුන්න මහන්ත දිසානායක මැතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද එතුමත් මේ ත්‍රස්තවාදයේ ගුදුරබ් බවට පත්වෙච්ච තාත්ත කෙනෙක්ගේ පුතෙක්. ඒ නිසා මේ ත්‍රස්තවාදය නිසා මේ දිවි අහිමි වෙච්ච පුතෙක්. ඒ නිසා තව එකක් මතක තියාගන්න, සජිත් ප්‍රේමදාස මැතිතුමත් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලියේ වින්දිතෙක්. එනිසා එතුමාගේ නායකත්වයෙන් පිටවන රජයක ඩීල් දාන්න, මේ හොරු හංගන්න, හොරු වහන්න, හරිද, මිනිමරු වහන්න, ලේතැවිරිච්චයට බේරෙන්න, ඒකනම් හම්බෙන්නේ නැහැ කියන එක පැහැදිලිවම කියමින් කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මරික්කාර මන්ත්‍රීතුමනි.